පාර්මේන්තු ස්ථානයෝග 27-2 යටතේ ප්‍රශ්න ගරුකේ කාද මස්තාන් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායක අවර්ගලේ நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சர் அவர்களிடம் கேட்கின்றேன். கணவன் மனைவி பிணக்கல் தொடர்பான ஆயிரக்கணக்கான வழக்குகள் சாதாரண நீதிமன்றங்களில் நீண்ட காலமாக நிலுவையில் உள்ள நிலையில் நீதியை நாடும் தரப்பினர் சட்டத்தினர்களுக்கும் பெருமளவு செலவுகளை மேற்கொள்ள வேண்டிய நிலை காணப்படுகிறது. முஸ்லீம் விவாக மற்றும் விவகாரத்து சட்டம் இலக்கம் 13/1951 கீழ் நிறுவப்பட்டுள்ள காதி நீதிமன்ற முறைமை முஸ்லீம் சமூகத்தின் திருமணம் மற்றும் குடும்ப தகராறுகளை விரைவாகவும் குறைந்த செலவிலும் தீர்ப்பதற்கான முக்கிய நிதி பொறிமுறையாக செயல்பட்டு வருகின்றது. இந்நீதிமன்றங்கள் மாவட்ட நீதிமன்றங்களின் வழக்கு சுமையை குறைப்பதுடன் நீதியை நாடுவோரின் சட்ட செலவுகளையும் கணிசமாக குறைப்பதில் முக்கியமான பங்காற்றுகின்றன. காதி நீதிபதிகள் பொதுவாக உயர்ந்த பொது சேவை மனப்பான்மையுடன் தமது நீதி பொறுப்புகளை நிறைவேற்றி வருகின்ற போதிலும் தற்போதைய நிர்வாக ஏற்பாடுகள் மற்றும் கொடுப்பனவு முறைமையின் போதாமை தொடர்பில் கவலைகள் எழுந்துள்ளன. மாவட்ட நீதிபதிகள் மாதாந்தம் சுமார் ₹3,00,000 முதல் ₹4,00,000 வரை சம்பளமும் கொடுப்பனாலும் பெறுகின்ற நிலையில் காதி நீதிபதிகளுக்கு மாதாந்தம் ₹7,500 மட்டுமே கொடுப்பனவாக வழங்கப்படுகிறது. அவர்கள் வைக்கும் நீதித்துறை பொறுப்பின் முக்கியத்துவத்துடன் ஒப்பிடுகையில் இது மிகவும் போதாமையானதாக கருதப்படுவதுடன் நீதித்துறையின் சுயாதீனம், சேவையின் தரம் மற்றும் பொதுமக்களின் நம்பிக்கை ஆகியவற்றிலும் பாதிப்பை ஏற்படுத்துகிறது. இலங்கையில் சுமார் 23,00,000 முஸ்லிம்களுக்கு நீதி சேவையினை வழங்கி வரும் காதி நீதிமன்ற முறைமையை மேலும் வலுப்படுத்த வேண்டிய அவசியத்தை கருத்தில் கொண்டு கௌரவ அமைச்சர் அவர்கள் இச்சபைக்கு அறிவிப்பாரா? ஆனால் தற்போது இலங்கையில் இயங்கி வரும் காதி நீதிமன்றங்களின் மொத்த எண்ணிக்கை எவ்வளவு? அவற்றில் அரசுக்கு சொந்தமான கட்டிடங்கள் இயங்கும் நீதிமன்றங்களின் எண்ணிக்கை எவ்வளவு? ஆவண்ணா நாடளாவிய ரீதியில் தற்போது கடமையாற்றும் காதி நீதிபதிகளின் எண்ணிக்கை எவ்வளவு? அதேவேளை நிரப்பப்படாமல் உள்ள காதி நீதிபதிகளின் வெற்றிடங்களின் எண்ணிக்கை எவ்வளவு? ஈனாம் காதி நீதிபதிகளுக்கு தற்பொழுது அரசாங்கத்தினால் வழங்கப்படும் மாதாந்த கொடுப்பனவுகள், வசதிகள் மற்றும் ஏனைய சலுகைகள் யாவை? ஈயெண்ணாம் காதி நீதிபதிகளுக்கு தற்போது வழங்கப்படும் கொடுப்பனவுகள், வசதிகள் மற்றும் நிர்வாக ஆதரவு ஆகியவை சுயாதீனமான, திறமையான, உயர்தரமான மற்றும் ஊழற்ற நிதி சேவையை வழங்குவதற்கு போதுமானவை என அரசாங்கம் கருதுகின்றதா? ஊனா காதி நீதிமன்றங்களின் அலுவலக நிர்வாகம், பதிவேடுகள் பராமரிப்பு, வழக்கு முகாமைத்துவம் மற்றும் நிறுவன ரீதியான ஆதரவை வழங்குவதற்காக நியமிக்கப்பட்டுள்ள நிர்வாக மற்றும் உதவி உத்தியோகத்தர்களின் எண்ணிக்கை எவ்வளவு? மேலும் நீதிபதிகளின் பாதுகாப்பை உறுதிப்படுத்த மேற்கொள்ளப்பட்டுள்ள ஏற்பாடுகள் யாவை? ஒவ்வொன்றா காதி நீதிமன்ற முறைமையை வலுப்படுத்தவும் அதன் உட்கட்டமைப்பு மற்றும் நிறுவன திறமை மேம்படுத்தவும் காதி நீதிபதிகளுக்கான மாதாந்த கொடுப்பனவுகள் மற்றும் ஏனைய வசதிகளை அதிகரிக்கவும் அரசாங்கம் மேற்கொள்ள உள்ள நடவடிக்கையாவே? ஏனா காதி நீதிமன்றங்களை மாவட்ட நீதிமன்ற வளாகங்களுக்குள் அல்லது அவற்றுடன் இணைந்த அரச கட்டிடங்களில் நிறுவுவதன் மூலம் காதி நீதிமன்றங்களின் செயல்திறன், பாதுகாப்பு, அணுகல் வசதி மற்றும் பொதுமக்களின் நம்பிக்கையை மேலும் உயர்த்த முடியும் என்பதனை அரசாங்கம் ஏற்றுக்கொண்டுள்ளதா? ஏன்னா இல்லையெனில் அதற்கான காரணங்கள் யாவை?
Honorable Minister.
These are very valid and important questions raised by the Honorable MP, but most of this information has to be obtained from the Judicial Service Commission, as the quasi courts are also administered from them. So therefore I ask for a very short time to answer this question. I move for time to answer this question after getting the information from the Judicial Service Commission.
Garo Shanikyam Rajaputiran Rasamanikam Mahata.
Garu Mudal Kramasampadana Saha Arthika Samvardhana Amatya Tuma Veta Prashna Idiripat Karana Kathanayakathumani. සංසන්දනාත්මක කුඩා ණය පැහැර හැරීම වෙනුවෙන් සිදුවන ණය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සාමාන්‍ය ජනතාවට තම නිවාස, ව්‍යාපාර සහ අනෙකුත් දේපළ අහිමි වන වකවානුවක ප්‍රධාන පෙළේ ණය පැහැර හරින්නන් විසින් රාජ්‍ය බැංකු වෙත ගෙවිය යුතු ඇති විශාල මුදල් ප්‍රමාණයක් අයකර ගැනීමට ගෙන ඇති පියවර කවරේදයි දැන ගැනීමට මහජනතාව තුළ සාධාරණ උනන්දුවක් පවතී. අක්‍රීය ණය NPL is again non-performing loans saha narakku naya kapahari again bad debt write off kapahari naya hetuen rajya banku muhuna di yati salakiya yutu alabayak salakillata ganiminda paradushya bhavaya wagawima saha mahajana mudal araksha kirima udesada mama me prashnaya garu kathanayakathuma idipat karana obathuma dannawa me wenakota rata thula samanya janathawa credit card pataka bilak gewwe naththam bankuen call 100ak gannawa තමන්ගේ වාහනයක ණය වාරිකය ගෙවුවේ නැත්නම් ලීසින් වාරිකය ගෙවුවේ නැත්නම් අදටත් පහුගිය සති දෙකකට පෙරත් මඩ කලපුවෙත් සිදු වුණා ලීසින් සීසර් ලැබිලා වාහනේ උස්සගෙන යනවා ඊට පස්සේ ඒ වාහනේ නැවත ගන්න ලක්ෂ විශාල ප්‍රමාණයක දඩයක් ගහනවා නිවාස ණයක් ගෙවුවේ නැත්නම් නිවාසයෙන් එළියට දාන තත්ත්වෙට සමහර බැංකුවල ක්‍රියාකලාපයන් තියෙනවා හැබැයි මෙවන් පසුබිමක මම මේ ප්‍රශ්නේ පසුබිම තමයි මම 2021 කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට ඉන්නකොට රාජ්‍ය බැංකු දෙකේ non performing loans පිළිබඳව මුල් වරට එය එළි දැක්වුවා. ඒ අවස්ථාවේදී මට එවකට හිටපු බැංකුවක සභාපතිවරයෙකුත් මට warning letter එකකුත් එවුවා මේවන් තොරතුරු එළියට දෙන්න හොඳ නැහැ කියලා. හැබැයි ඒ කතිකාව එතනින් එහාට ඇති වුණා. මම හිතන දැනටත් කෝප් කමිටුවෙන් උත් නිර්දේශ කරලා යවනවා attorney general නැත්නම් සියබොක්. ඉතින් මේ බැංකු සම්බන්ධවත් වහාම උනන්දුවක් දක්වනනේ මොකද අපි දන්නවා මේ බැංකුවලින් ණය ගත්ත සමහර අය ඒ බැංකුවලින් ගත්ත මුදල් තමන්ගේ ආයතනයේ හරහා පොලියට දීලා මුදල් උපයනවා ලංකා බැංකුවට මහජන බැංකුවට මුදල් ගෙවන්න නැතුව. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ තමයි පහත සඳහන් එක් රාජ්‍ය බැංකුව එනම් ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ රාජ්‍ය උකස ආයතන බැංකුව ආශ්‍රිතව දැනට පවතින විශාලතම අක්‍රීය ණය ගිණුම් 20. ඒ වගේම පහුගිය වසර 15 තුල නරක්කු ණය නැත්නම් බොල් ණය ලෙස කපා හරින ලද විශාලතම ණය 20. ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි පහුගිය රජයන් හිටපු කාලේ රජයන්ට හිතවත් ව්‍යාපාරික විශාල ප්‍රමාණයකගේ ණය ගෙවන්න තිබෙන ණය බොල් ණය ලෙස කපා හැරියා. එතකොට රජයේ ජනතාවගේ ණය මුදල් ඒ රාජ්‍ය බැංකු හරහා ණයට අරගෙන ව්‍යාපාර පටන් අරගෙන ඒ ආයතනවල බොල් ණය කියලා ඒවා කපා හැරලා ඊට පස්සේ ඒගොල්ලන් වෙන ආයතන පවත්වා ගින්න තියෙන්නේ. ඒක නිසා ඒ කපාහරණ ලද විශාලතම ණය ප්‍රමාණය 20 ලේඛනයක් ගරු අමාත්‍ය විසින් ඉදිරිපත් කරන්නේද? ඒ වගේම තමයි දෙවැනි ප්‍රශ්නය එකී එක් ණය මුදල් සම්බන්ධයෙන් ණය ගැතියාගේ හෝ ණය ගැති ආයතනයේ නම අයවිය යුතු හෝ කපාහරින ලද මුදල ණය මුදල අනුමත කරන ලද වර්ෂය ණය මුදල අක්‍රීය ණයක් බවට පත් වූ හෝ කපාහරින ලද දිනය ලබා දී ඇති අපකරය සහ එහි වටිනාකම ණය මුදල ප්‍රතියෝගත කර තිබේද අයකර ගැනීමේ ක්‍රියාවලියේ පවතින්නේද නැතහොත් කපාහැර තිබෙන්නේද මොකද ගරු කතානායකතුමනි මේ සමහර ණය ලීගල් ප්‍රොසෙස් එකක් යනවා ලීගල් ප්‍රොසෙස් එකක් යනවා කියලා කියන හැබැයි සාමාන්‍ය ජනතාවට මේ ලීගල් ප්‍රොසෙස් මොකුත් නැහැ ගෙවල් වලින් එළියට දානවා වාහන ටික උස්සන් යනවා ඉතින් මේ ණය මුදල ප්‍රතිවගත කරලා තියෙනවා නම් මොකද්ද ඩේට් එක මොකද්ද ලීගලි එකේ දැන් තියෙන පොසිෂන් එක ඇයි ඒකේ ඩිලේ එකක් තියෙන්නේ ඒ කාරණා ඒ වගේම තමයි අද වෙන විට අය කරගෙන ඇති මුදල මොකද යම් යම් ආයතන අපි දන්නවා විශාල ඒගොල්ලන්ගේ එක කම්පැනි එකක් බැංක්‍රප්ට් කියලා කියනවා හැබැයි තව කම්පැනි එක ඇසට් විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම තමයි බැංකු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අපරාධ පරීක්ෂණ හෝ විනය පරීක්ෂණ ආරම්භ කර තිබේද යන්න එසේනම් ඒවායේ වත්මන් තත්ත්වය මොකද මේ රාජ්‍ය බැංකුවලින් ණය ගන්න එක සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකුවල හිටපු නිලධාරීන් මේකට උදව් කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන කාරණය අවසාන ප්‍රශ්නය තමයි ඒකී සියලුම අක්‍රීය සහ කපාහරින ණය සම්බන්ධයෙන් ගෙන ඇති අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අයකරගෙන ඇති මුදල් ප්‍රමාණයන් සහ ඒවායේ වත්මන් තත්ත්වයන් පිළිබඳව විස්තර කරන ඒකාබද්ධ වාර්තාවක් ගරු අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේද ගෞරව සභානායකරලේ ඉන්ද කර්ල්වි මෙහි මුඛ්‍යමානවර කර්ල්වි ඉන්ද කර්ල්වි තත්පොළද උංගලෙ තෙරීම් එංගලිය නාට්ලේ ஒரு සාධාරණ ஒரு பொதுமகன் ஒரு சிறிய தொகை கடன் ஒரு வங்கிலே எடுத்தால் அந்த கடனை கட்டா விட்டால் குறிய தேதி அந்த அந்த கடனுடைய அந்த மாதாந்த கட்டற அந்த தொகையை கட்டாம விட்டால் வங்கிகள் வந்து தொலைபேசியில் ஒரு 20 அழைப்புகள் வீடுகளுக்கு வந்து அழுத்தம் கொடுக்கிறது அந்த வாகனத்தை பறித்தெடுத்துட்டு போவது இப்படியான சம்பவங்கள் நடக்குது. ஆனால் பெரிய அளவிலே கோடிக்கணக்கான நிதியை அரசாங்க வங்கியில் இருந்து கட்டாமல் இருக்கிறார்கள். இதிலே சில அரசியல்வாதிகள் அண்மையிலே நீதிமன்றத்திலேயும் ஒரு அரசியல்வாதி அவருடைய ஒரு நிறுவனம் சம்பந்தமாக நீதிமன்றத்தை வந்தது ஒரு அரசியல்வாதி வட்டிக்கு கொடுத்து அந்த வட்டி காசை எடுத்து அரசியலில் ஈடுபடுறார். ஆனால் இலங்கை வங்கி மத்திய மக்கள் வங்கி போன்ற நிறுவனங்களிலே நிதியை எடுத்து அந்த நிதியை கட்டாமல் அதை கழித்து விடுறதுக்கு நடவடிக்கை எடுக்கிறார். அப்ப இந்த விடயம் ஒரு ஏற்றுக்கொள்ள முடியாத விடயம். இது சம்பந்தமாக அரசாங்கம் எடுத்திருக்கிற நடவடிக்கைகளை பற்றித்தான் நாங்கள் கேட்கிறோம் என்றால் இந்த அரச வங்கிகளில் இருந்து பெற்றுக்கொண்ட நிதியை கட்டாமல் இழுத்தடிக்கிறவர்களுக்கு என்ன நடவடிக்கை எடுத்திருக்கின்ற கேள்விதான் இந்த இடத்துல நான் சபையிலே முன்வைக்கின்றேன்.
கரு அமாத்தியதுமா
ගරු කථානායකතුමනි පිළිතුරු ලබා දීම සඳහා කල් ලබා ගන්නවා.
අමාත්‍යංශ නිවේදන කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා 2026/07 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවරික 27/2 යටතේ යතන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
ගරු කථානායකතුමනි පළවෙනි ප්‍රශ්නය මෙවර යලකන්නේ සහතික වී මිල තීරණය කිරීමේදී භාවිතා කළ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේ ක්‍රමවේදය දත්ත මූලාශ්‍ර සහ නිර්දේශ ලබා දුන් ආයතනය හෝ කමිටුව කුමක්ද? එම මිල තීරණය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් නොකළේ කවර හේතුවක් මතද? පිළිතුර කන්නේ අවසන් වී ශේෂ්‍ර සමීක්ෂණ සිදුකර කන්නේට අදාළව නිෂ්පාදන වියදම ගණනය කරන තෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රජයට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පහසුව තකා කන්නේ ආරම්භයේදී තාවකාලික නිෂ්පාදන වියදම් ලැයිස්තුවක් සකස් කරනු ලැබේ. විභාගාවේ සහතික මිල තීරණය කිරීම සඳහා නිර්දේශ ලබා දීම ආයතන කීපයකින් සැදුම්ලත් මිල තීරණය කිරීමේ කමිටුවක් මගින් සිදුවේ. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලිකත්වයේ යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පසුවස්සනු තාක්ෂණ ආයතනය හා වීඅලේ මණ්ඩලය සහභාගී වේ. මෙහිදී කන්නය තුළ වීවගාව සඳහා පැවතිය හැකි නිෂ්පාදන වියදම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කමිටුවට ඉදිරිපත් කරන අතර පසුවස්සනු තාක්ෂණ ආයතනය මගින් වී සහල් බවට පත්කිරීම සහ වැයවන වියදම් ඇතුළත් කර සාධන මිල සූත්‍රය අනුව සහල් මිලද ගණනය කිරීමක් සිදුකර ගොවියාට ලබා දිය හැකි වී සඳහා අවම මිල අදාළ කමිටුව මගින් නිර්දේශ කරනු ලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදන වියදම ගණනය කරන ආකාරය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මගින් 1979 වසරේ සිට සෑම කන්නයක් අවසානයේදීම වගාව සඳහා ගොවියාට වැය වූ වියදම ලෙස දිවයින පුරා සිදුකරනු ලබන ශේෂ්‍ර සමීක්ෂණ මගින් ලබා ගන්නා දත්ත මත පදනම්ව අක්කරයක් සඳහා වන වියදම ක්‍රියාකාරකම් මට්ටමින් සහ ශ්‍රමය අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර සඳහා වන ආකාරයට ගණනය කරනු ලැබේ. මෙහිදී ගොවියා ලබාගත් අස්වැන්න මත ඒකක නිෂ්පාදනයක් සඳහා වැයවන වියදම ගණනය කරනු ලැබේ. කන්නේදී වැයවන පිරිවැය සාමාන්‍යයෙන් රටේ පවත්න ආර්ථික තත්ත්වය මත කාලානුරූපව ඉහළ යන නමුත් ගොවියා ලබා ගන්නා අස්වැන්නෙහි රට පුරා පවතින විවිධත්වය මත ඒකක පිරිවැය ඉහළව පහළ යා හැක. නමුත් පවත්නා කන්නේ සහතික මිල ගණනය කිරීම සඳහා කන්නේ අවසන් වීමට පෙර වීවකාවට අදාළ පිරිවැය හා අපේක්ෂිත අස්වැන්න ගණනය කර දිවයිනටම එක් වටිනාකමක් ලබා දීම සිදු කළ යුතුය. එහිදී නාඩු රතු, නාඩු සුදු, සම්බා හා කීරි සම්බා යන කීරි සම්බා ලෙස ඒකක පිරිවැය සාදනු ලැබේ. වීවගාවේ ඒකක පිරිවැය ඇස්තමේන්තු කරන ක්‍රමවේදය විස්තරාත්මකව පහත සඳහන් කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදන වියදම ගණනය කරන ආකාරය. වීවගාවේ ඒකක පිරිවැය ඇස්තමේන්තු කිරීමේදී පහත සඳහන් ශේෂ්‍රයේ සිදු කරන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශ්‍රමය, යන්ත්‍රෝපකරණ සහ යෙදවුම් සඳහා යන වියදම් සැලකිල්ලට ගෙන අක්කරයකට අදාළව පිරිවැය ගණනය කරනු ලැබේ. කුඹුරාවට තවන පිරිසිදු කිරීම, රෝද හතරේ ට්‍රැක්ටරයකින් පළමු දෙවන හා තෙවන සීසෑම, නියර බැඳීම, නියර රැහිම හා බැඳීම, පෝරු ගෑම හා වැපිරීම, පොහොර යෙදීම හා ප්‍රවාහනය, වල්නාශක භාවිතයෙන් වල්මර්ධනය, පලිබෝධනාශක භාවිතයෙන් පලිබෝධ පාලනය, ජලකළමනාකරණය, ඒකාබද්ධ අස්සුන් නෙලන යන්ත්‍රයකින් අස්සනු නෙලීම, අමතර වියලීම හා ඇසුරුම් බෑග්වලට දැමීම, අස්වැන්න ප්‍රවාහනය. දත්ත මූලාශ්‍ර සහ නිර්දේශ ලබා දුන් ආයතනය හෝ කමිටුව කුමක්ද? පිළිතුර: මිල කමිටුව, නිලධාරියාගේ නම සහ තනතුර, ඒ.කේ. ජයවර්ධන මිය අධ්‍යක්ෂ ජෙනරාල්, කෘෂි තාක්ෂණ මිල කමිටු සභාපති. ආයතනය: පෝරාංශය, කෘෂිකර්ම, පස්වම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය. මහාචාර්ය එච්.එල්. සන්දික මහතා අධ්‍යක්ෂ කමිටු සාමාජික. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය. වාරි ඉංජිනේරු එච්.එම්.ඒ.පී. රත්නායක මහතා අධ්‍යක්ෂ කමිටු සාමාජික. ආයතනය: පසුවස්සුණු තාක්ෂණ කළමනාකරණ ආයතනය. ටී.එච්. අමරසිංහ මහතා අධ්‍යක්ෂ කෘෂි පර්යේෂණ කමිටු සාමාජික. ආයතනය: පොහොරාංශය, කෘෂිකර්ම, පස්වම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය. ඒ.එම්.යු. පින්ලන්ද මහතා සභාපති කමිටු සාමාජික. ආයතනය: වියලේ මණ්ඩලය. එම්.ජී. අජිත් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂ කමිටු සාමාජික. ආයතනය: කෘෂි ව්‍යාපාරාංශය, කෘෂිකර්ම, පස්වම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය. ආචාර්ය චමිලා චන්ද්‍රසිරිමිය අධ්‍යක්ෂ කමිටු සාමාජික. ආයතනය: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව, පේරාදෙණිය. පේරාදෙණිය සමාජ ආර්ථික සැලසුම් අංශය. කෘෂි ආර්ථික විද්‍යාඥ සුදීර නිකපිටිය මහතා කමිටු සාමාජික. ආයතනය: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව, පේරාදෙණිය සමාජ ආර්ථික සැලසුම් අංශය. එම මිල තීරණය ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් නොකළේ කවර හේතුවක් මතද? පිළිතුර: වියලේ මණ්ඩලයට සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත. ජනමාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර ඇත. දෙක, පසුගිය වසර පහ තුළ වියස්වැන්න වගා භූමි ප්‍රමාණය, බිත්තර වී සැපයුම සහ වී නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන යෙදවුම් පිරිවැය සැලකිල්ලට ගනිමින් වීගොවියාගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සහ දේශීය වී නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය හා මූල්‍යමය පියවර කවරේද? පිළිතුර: පසුගිය වසර 5 තුල වී අස්වැන්න වගා භූමි ප්‍රමාණය වගුවක් තියෙනවා මම කියන්නම්. කන්නය 2025 යල වගා අපසරිය හෙක්ටයාර් වලින් 541,422යි. අස්වැන්න මෙට්‍රික් ටොන් 23,08,398යි. 2024-25 මහ කන්නය වගා වපසරිය හෙක්ටයාර් 8,463යි. අස්වැන්න මෙට්‍රික් ටොන් 27,45,298යි. 2024 යල කන්නය වගා වපසරිය හෙක්ටයාර් 481,316යි. අස්වැන්න මෙට්‍රික් ටොන් 27,21,958යි. 2023 යල වගා වපසරිය හෙක්ටයාර් 505,076යි. 18,017,391යි අස්වැන්න මෙට්‍රික් ටොන්. 2022-23 මහකන්නය 812,601යි වගා වපසරිය හෙක්ටයාර්. අස්වැන්න 18,017,391යි. 2022-23 මහකන්නය 812,601යි. අස්වැන්න 26,96,040යි. 2022 යල වගා වපසරිය හෙක්ටයාර් 481,669යි. අස්වැන්න මෙට්‍රික් ටොන් 14,61,675යි. 2021-22 මහකන්නය වගා වපසරිය හෙක්ටයාර් 775,846යි. අස්වැන්න මෙට්‍රික් ටොන් 19,31,230යි. 2021 යල වගා වපසරිය හෙක්ටයාර් 501,467යි. අස්වැන්න මෙට්‍රික් ටොන් 20,88,202යි. 2020-21 මහකන්නය වගා වපසරිය හෙක්ටයාර් 770,240යි. අස්වැන්න මෙට්‍රික් ටොන් 30,61,394යි. මූලාශ්‍රය ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. වී වගාවේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම හා දේශීය වී නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය මූල්‍යමය පියවර. 1. වී වගාවේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා රජය විසින් මෙතෙක් පොහොර සානාධාරය ලෙස හෙක්ටයාර් 1ක් සඳහා ලබා දුන් රුපියල් 25,000ක මුදල 2026 යල කන්නේ සිට හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 30,000 ලෙස වැඩි කර ඇත. වෙළඳපොලේ රුපියල් 18,000ක් පමණ මිලකට අලවි වූ යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක බෑගයක් රුපියල් 10,200ක මුදලකට ගෝජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දීමට කටයුතු කර ඇත. වී වගාවේ නිෂ්පාදන ඉහළ නැන්වීම සඳහා 2025-26 මහකන්නේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් යාය වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මේ යටතේ අස්වනු ඉහළ නැන්වීම සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇත. ඊළඟ එක පොහොර බිත්තර වී කෘෂි රසායන ශ්‍රම ඉන්ධන සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පිරිවැය සැලකියුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක ගොවියාට සාධාරණ ලාභයක් සහතික කිරීමත් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා දීමත් සමතුලිත වන පරිදි පවතින සහතික වීමිල ප්‍රමාණවත් බව රජය පිළිගන්නේ කුමන පදනම මතද? පිළිතුර: ශ්‍රී ලංකාවේ විවගාව ආසන්නව වසරකට හෙක්ටයාර ලක්ෂ 13ක් පමණ වගා කර මේ වන විට වාර්ෂික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5ක් පමණ ලැබේ. මෙම විනිෂ්පාදනයෙන් 70%ක් පමණ ලැබෙන්නේ මහාවාරි ජලාශ යටතේ සහ මහවැලි කලාපවල වගා කරන කුඹුරු ඉඩම් වලිනි. එමෙන්ම ඒවා වැඩි අස්සනු ලබා දෙන කුඹුරු වන අතර වාණිජ මට්ටමේ ගොවීන් විසින් සිදු කරන වී වගාවයි. මේවායේ සාමාන්‍ය අස්වැන්න එක් එක් ප්‍රභේද 90 පහත පරිදි වන අතර වර්තමාන යෙදවුම් මිල 90 අක්කරයක් වගා කිරීමට වැය කර ඇති මුදල සහ ඒ අනුව ප්‍රමිතිගත වී කිලෝග්‍රෑම් එකක නිෂ්පාදන පිරිවැයද දක්වා ඇත. ඒ අනුව රතුනාඩු, සුදුනාඩු, කීරි සම්බාසා, කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රජයේ ප්‍රකාශිත අවම වී මිලදී ගැනීමේ මිල පිළිවෙලින් රුපියල් 120යි රුපියල් 120යි රුපියල් 130යි රුපියල් 140යි 40 වන බැවින් වී කිලෝග්‍රෑම් එකකින් ගොවියාට පිළිවෙලින් රුපියල් 44ක් රුපියල් 33ක් සම්බත් රුපියල් 33ක් කීරි සම්බවල රුපියල් 31ක් බැගින් ලාභයක් ලැබෙන අතර අක්කරයක් වගා කිරීමෙන් පිළිවෙලින් රුපියල් 118,060ක් රුපියල් 666,528ක් රුපියල් 58,707ක් රුපියල් 49,256ක් ලෙස ලාභයක් ලැබේ. වගුවක් තියෙනවා, වගුවෙත් ඒක ඇතුළු කරලා තියෙනවා. ඉහත මිල ගණන් වලට මිලදී ගනු ලබන වී සහල් බවට පත්කිරීමේදී සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා වී කිලෝග්‍රෑම් 1.55ක් වැයවන අතර ඒ අනුව සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනයේදී වැයවන වීවල මිල සැකසුම් වියදම් ඇසුරුම් කිරීමේ වියදම් ප්‍රවාහනය බෑම සහ පැටවීම වීමෝල් හිමියාගේ ලාභය තොක වෙළෙන්දාගේ ලාභය සිල්ලර වෙළෙන්දාගේ ලාභය ආදිය එකතු කර අවසන් පාරිභෝගිකයාට අලෙවි කිරීමේ රජයේ සහල් පාලන මිල ගණනය කර ඇත. මෙම මිල ගණන් වී සැකසීමට සාධාරණව වැයවන ගාස්තු සලකා බලා ජාතික පසුවස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කර ඇත. ඊළඟ ප්‍රශ්නය: පසුගිය කාලය තුළ සිදු කළ සහල් ආනයනයේදී ප්‍රමාණය හා ඒ සඳහා වැය කළ මුදල කොපමණද? එම ආනයනය දේශීය වීගොවියාගේ ආදායමට සහල් වෙළඳපොලේ ස්ථාවරයට හා පාරිභෝගික ජනතාවගේ ජීවන වියදමට ඇති කළ බලපෑම පිළිබඳ රජය ස්වාධීන ඇගයීමක් කර තිබේද? පිළිතුර: වර්ෂය 2025 ආනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 162,682.9යි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 26,281.3යි. 2026 ජූනි දක්වා ආනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 159,001.1ක්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 26,799.37 සතාතයි. එම ආනයනය දේශීය වීගොවියාගේ ආදායමට සහල් වෙළඳපොළේ ස්ථාවරත්වයට සහ පාරිභෝගික ජනතාවගේ ජීවන රිදවීමට අතිකල බලපෑම පිළිබඳ රජයේ ස්වාධීන ඇගැයීමක් සිදුකර තිබේද යන එකට පිළිතුර, පසුගිය කාල සීමාව තුළ දේශීය වෙළඳපොළේ සම්බාසා කීරි සම්බා සහල්වල හිගතාවයක් මෙන්ම එම සහල් වර්ගවල මිල අසාමාන්‍ය ඉහළ යාමක් දක්නට ලැබුණි. මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ආහාර සුරක්ෂිතතා හා ප්‍රතිපත්ති කමිටුවේ තීරණය අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව නිශ්චිත කාල සීමාවක් සඳහා ආනයන සීමා ලිහිල් කර සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලදී. ඒ අනුව දේශීය සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස පොන්නි සම්බා සහල්ද, කීරි සම්බා සඳහා ආදේශකයක් ලෙස කීරි පාල් පොන්නි සහල්ද ආනයනය කරන ලදී. මෙම ආනයන හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ සම්බා හා කීරි සම්බා සඳහා වන ආදේශක සහල් සැපයුම ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීමට හැකි වූ අතර පාරිභෝගිකයන්ට උපරිම සිල්ලර මිලට යටත්ව සහල් මිලදී ගැනීමේ අවස්ථාව උදා විය. එමෙන්ම දේශීය වෙළඳපොළ තුළ සහල් මිල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටද මෙම ක්‍රියාමාර්ගය දායක වී ඇත. 7 ප්‍රශ්නය, නව තාක්ෂණය යාන්ත්‍රීකරණය ගුණාත්මක බිත්තර වී නවීන ජල කළමනාකරණය සහ ඩිජිටල් කෘෂිකාර්මික සේවා යොදා ගනිමින් වී නිෂ්පාදන ධාරිතාව ඉහළ නැන්වීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීම සහ රටේ දිගුකාලීන ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙළ කුමක්ද? පිළිතුර. ඉහත ප්‍රශ්නයෙන් විමසා ඇති අපේක්ෂක අරමුණු අන්තර්ගත වන වර්තමානයේ වී වගා ශේෂ්‍රයන් තුළ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන වනුයේ වී නිෂ්පාදන යාය වැඩසටහනයි. වී වගාවේ නිෂ්පාදන ඉහළ නැන්වීම සඳහා 2025-26 මහකන්නේ යාය 500කින් ආරම්භ කර ඇති අතර 2030 වන විට ඉලක්කය යාය 5000කි. මේ යටතේ නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා පහත සඳහන් කරුණු යටතේ වී වගාව සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇත. සහතික කළ බිත්තර වී ලබා දීම, යාන්ත්‍රීකරණය, නවීන තාක්ෂණික ක්‍රම භාවිතය, උදාහරණ වී වැපිරීම, වල්නාශක යෙදීම සඳහා ඩ්‍රෝන භාවිතය, ජල කළමනාකරණය සඳහා ඒකාකාර තෙත්හා වියලි ක්‍රමය යොදා ගැනීම, පොහොර කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා පස් පරීක්ෂාව, පොහොර යෙදීම, එමගින් ඉහළ වී අස්වැන්නක් ලබාගත හැකි සියලු වී වගා ප්‍රදේශයන් ආවරණය වන පරිදි වී නිෂ්පාදන යාය සමිති පිහිටුවා ඒ ඔස්සේ නව තාක්ෂණය යාන්ත්‍රීකරණය හා ගුණාත්මක බිත්තර වී භාවිතය ඇතුළු සියලු අරමුණු වෙනුවෙන් ගොවීන් හුරු කිරීම, පෙළඹවීම හා පහසුකම් සැලසීම සිදු කරනු ලැබේ. අදාළ වී නිෂ්පාදන සමිති මගින් පහත කාර්යයන් ඉටු කරනු ලැබේ. ගැඹුරට සීසෑම, ඒ කියන්නේ අඟල් 9ක් හාන්න ඕන කියලා තමයි දැන් පැකේජ් එකේ පොලව කඩන්න ඕන කියලා තමයි තියෙන්නේ. අර රොටරියෙන් අහලා හරියන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ගැඹුරට සීසෑම, ගුණාත්මක බිත්තර වී භාවිතය, ඒකාබද්ධ පලිබෝධ පාලනය, ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණය, පසු අස්සුණු තාක්ෂණය භාවිතය. මෙම කාර්යයන් වී නිෂ්පාදන යාය සමිතිය අරා මෙහෙයවීම සඳහා යාය මට්ටමින් හඳුනාගත් ස්වේච්ඡා කෘෂිකර්ම පහසුකාරකීන් පත්කර පුහුණුවක් ලබා දී සවිබල ගන්නවා ඇත. එම වැඩසටහනද තවදුරටත් ක්‍රියාත්මක වේ. මෙම නිෂ්පාදන යාය වැඩසටහන තුළින් ජාතික වී නිෂ්පාදනය හෙක්ටයාරකට මෙට්‍රික් ටොන් 4.5 සිට වසර 5ක් තුළ හෙක්ටයාරකට මෙට්‍රික් ටොන් 6ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. මේ මූලාශ්‍ර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙළඳ වාණිජ සුරක්ෂිතතා සහ සමපකාර සංවර්ධන අමාත්‍යාංශය, වී අලේ මණ්ඩලය, කෘෂිකර්ම පස්සම්පත් ඉදම්මා වාරිමාර්ග අමාත්‍යාංශය.
ගරු විපක්ෂ නායකතුමා.
මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට බොහොම දීර්ඝ සවිස්තර පිළිතුරක් ලබා දීම ගැන. පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඊයේ මම ඉල්ලීමක් කරේ වෙනත් දවසකට පිළිතුරු දෙන්න කියලා. මොකද ඊයේ හුඟක් වෙලාව ගත වුණු නිසා. ඒක මේ වෙනත් විදිහකට සමහර මාධ්‍ය පාවිච්චි කළා තිබෙනවා. ඒක නම් කනගාටු වෙනවා. කෙසේ වෙතත් ඔබතුමා බොහොම දීර්ඝ විස්තරයක් ලබා දුන්නා. පැහැදිලි කිරීම් රාශියක් තියෙනවා කරගන්න. හැබැයි ඉතින් එක අවස්ථාවක් තියෙන්නේ. ඔබතුමා කැමති නම් මට තවත් අවස්ථාවක් දෙන්න. ඒක ඔබතුමාගේ අභිමතය. මම කැමති ඔබතුමාටකින් අහන්න. දැන් ඔබතුමා කිව්වා මේ වී වර්ගවල වෙන්වෙන් වශයෙන් රුපියල් 44ක ලාභයක් තිබෙනවා, රුපියල් 33ක ලාභයක් තිබෙනවා, රුපියල් 36ක ලාභයක් තිබෙනවා ගොවියට කියලා. හැබැයි මම ඔබතුමාගේ අවධානය බොහොම ගෞරවයෙන් යොමු කරන්න කැමති 2026 ජූනි 24 වෙනිදා හැන්සාට් පිටුව 1042. ඒක ඔබතුමා කියනවා අපි මාස්කන්නේ නාඩු ගත්තේ රුපියල් 120ට, සම්බ ගත්තේ රුපියල් 130ට, කීරි සම්බ ගත්තේ රුපියල් 140ට, යලකන්නේ පිරිවැය වැඩි වෙලා තිබෙනවා. ඒක ඇත්ත. ඒ කරුණු දෙකක් නිසා. එයින් එක කරුණක් තමයි ගොයන් කපන්න යන වියදම වැඩි වෙලා තිබීම. ඒ කියන්නේ තෙල් මිල වැඩිවීම නිසා කුඹුරු හාන්න ගිය වියදම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137ක් වාගේ මුදලකට මිලදී ගැනීම සඳහා හෙක්ට කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරිශ්‍රණ හා පුහුණු ආයතනය මේ වෙන විට ගණන් හදලා තිබෙනවා කියලා. දැන් මට තියෙන ගැටලුව තමයි දැන් ඔබතුමාම මේ හැන්සඩ් වාර්තාවේ මම කිව්වේ ඔබතුමාම කියනවා අට වශයෙන්ම වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් වැය වෙනවා කියන එක ඔබතුමාගේම වචනවලින්. රද ඔබතුමා කියනවා රුපියල් 44ක ලාභයක් තිබෙනවා එක්තරා වී වර්ගයකට, රුපියල් 33ක ලාභයක් තිබෙනවා තවත් වී වර්ගයකට, රුපියල් 36ක ලාභයක් තිබෙනවා තවත් වී වර්ගයකට කියලා. හැබැයි ඔබතුමන්ලා ලබා දෙන සහතික මිලත් එක්ක සංසන්දනය කරාම ඇත්ත වශයෙන්ම මේ ලාභය පිළිබඳව ඔබතුමා කියපු ගණන්වල බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මං ඔබතුමාට කියන්න කැමති වෙන්නේ මෙහෙම. ඇත්ත වශයෙන්ම මේ වීවල්ට ලබා දෙන සහතික මිල ගණනය කිරීමේදී බරපතල දෝෂයක් තිබෙනවා. ඒක අඩුපාඩුවක් හැටියට මම පෙන්නලා දීලා අපි යෝජනා කරනවා ඊළඟ කණ්ඩේ ඉඳලා මේක හදාගන්න පුළුවන් හොඳ ප්‍රබුද්ධ මිල සූත්‍රයකට යන ක්‍රමවේදයක් සකස් කරන්න. ඒකට අඩුපාඩුව පෙන්නලා දීලා ඒක විවේචනය කරනවා. හැබැයි විවේචනය වගේ මම යෝජනාවකුත් කරනවා අනිවාර්යෙන්ම මේ සූත්‍රය සකස් කිරීමේදී බරපතල දෝෂයක් තිබෙනවා. ඒ දෝෂය මම පෙන්වලා දුන්න ඔබතුමාගේ හැන්සඩ් වර්තාවේ තියෙන ප්‍රකාශය තුළ. එකක් ඒක නිවැරදි කර ගැනීම. මොකද ඇත්ත වශයෙන්ම ගුවි ජනතාව කියන ආකාරයට ඔය ඔබතුමා කියන ලාභයට ලැබෙන්නේ නැහැ. කතා කරන හැම ගුවියෙක්ම කියන්නේ මේ සහතික මිල හරහා ඒ ඇයට බරපතල පාඩුවක් අලාභයක් සිදු වෙනවා කියන කාරණාව. ඊළඟට මම ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි අපි ඇත්ත කතා කරමුකෝ. ඕනම ආණ්ඩුවක් මුළු අස්වැන්නෙන් මිලදී ගන්නේ 6%, 7%, 8% ඕනම් උපරිම 9%. එතකොට තවත් යම් ප්‍රමාණයක් ගොවින් තියාගන්නවා ඒ තමන් නිෂ්පාදනය කරන වීටික තමන්ගේ පුද්ගලික පාරිභෝජනයට. එතකොට ඉතිරි 90% කියලා කියමු. ඉතිරි 90%ම මිලදී ගැනීම සඳහා මම කියන්න කැමතියි ඇත්ත වශයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන් ඇත්ත වශයෙන්ම ශක්තිමත් කරන්නට ඕන. ඔබතුමා දැනගන්න ඕන මේ මොහොත වෙන විට ඒ අයට ප්ලෙජ් ලෝන්ස් දෙන්නේ නැහැ. අර සහන මිලකට මේ ලෝන් එක දෙනවා ඇති. නමුත් ඒක ගන්න බෑ. මොකද හැමෝම බ්ලැක්ලිස්ට් කරලා. හැමෝම කියන්නේ අතිමහත් බහුතරයක්. සුළුතරයක් නැති වෙන්න පුළුවන්. අතිමහත් බහුතරයක් බ්ලැක්ලිස්ට් කරලා. ආසාදු ලේඛන කතා කරලා. ඒ නිසා මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ට ඒ අයගේ අර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා අර ආසාදු ලේඛන කතා කිරීම වලින් ඉවත් වෙලා අර ප්ලෙජ් ලෝන් එක ලබා දෙන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම හොඳ මිලකට ඉහළ සහතික මිලකට වීගොවියට වී ටික විකුණා ගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් මම ආරම්භයේදී මම ඔබතුමාට මෙන්න මේ කරුණු දෙක මේ බොහොම මේ 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 නෑ සතුට තමයි බොහොම ස්තුතියි සතුට කියන එක මම මේක මේ අවංකව මම මේක ඉදිරිපත් කරන්නේ මොකද අනිවාර්යෙන්ම ගොවිය වෙනුවෙන් අපි කතා කරනවා කෑ ගහනවා විවේචනය කරනවා හැබැයි ඒ වගේම විසඳුමක් තියෙන්නටත් ඕන කවුරු ආණ්ඩුවේ හිටියත් විසඳුමක් තියෙන්නට ඕන හැබැයි මේ මිල සූත්‍රය ගණනය කිරීම දෝෂ සහිතයි ගරු අමතතුමා ඒ නිසා ඒ පිළිබඳව වැඩපිළිවෙලක් යොදන්න කරුණා කරලා කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන් අර ආසාදු ලේඛනයෙන් එළියට අරගෙන ණය ප්‍රතිව්‍යුහයගත කරන එකල් හරි අර ප්ලෙජ් ලෝන්ස් ටික ලබා දුන්නාම ඒගොල්ලෝ ගනි අර සාධාරණ සහතික මිල. ඒ කියන්නේ ඔබතුමා කියන මේ 120 130 ඒක නෙවෙයි. ඒ සාධාරණ සහතික මිලට මිල දී ගැනීම ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්. මම ඔබතුමාට කියනවා සත්භාවයෙන් මේ යෝජනාව පිළිගන්නේ කියලා.
ගරු අමාත්‍යතුමා ඔබතුමා මේ සියල්ල කරේ සත්භාවයෙන් බව මම පිළිගන්නවා. මොකද ඔබතුමා අපේ විපක්ෂ නායකයා. ඒ ගැන බොහොම ස්තුතියි. කරුණමය වශයෙන් කාරණා කීපයක් කිව්වොත් ඇත්තටම ගොවියන්ට දැනට තියෙන ප්‍රධානම ගැටලුව මේ ඒගොල්ලන්ගේ පිරිවැය ඉහළ යනවා නිෂ්පාදනයේ ප්‍රමාණය පහළ නිසා. නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් තමයි එක පැත්තකින් අපිට ගොවියට සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අක්කරයකට ලබා ගන්න අපි තුන් බුසල් වලින් ගත්තොත් 120ක් වගේ අරගෙන දැන් ලාභ ගන්න බෑ. ඒක තමයි ඇත්ත తත්වය. ඒ නිසා අපි ඒක 100 පන්නන තැනටවත් ගෙනියන්න ඕන. එතකොට තමයි වී වගාව ලාභදායක වගාව බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක පැත්තක්. මම හිතන්නේ මම ඉදිරිපත් කරපු වැඩසටහන තුල ඔය අපේ ආය වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අස්වැන්න ඉහළ දා ගන්න එක. අනිත් ඒ පිරිවැය අඩු කරන එක. දැන් අපි පෝරසාන ආධාරයේ වුණත් මෙපමණ ප්‍රමාණයක් දෙන්නේ හෙක්ටයාරයකට 30,000ක් දෙන්නේ ඇත්තටම පිරිවැය අඩු කිරීමේ පැත්ත ගැන බලලා. ඒක ඔබතුමාට අදහසක් තියෙනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නවා තවත් පිරිවැය අඩු කිරීම සඳහා ගොවීන්ට දිය හැකි සහන එළඹෙන අයවැයට ඇතුළත් කර ගැනීම වෙනුවෙන්. මේ දිනවල අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ඒක එක දෙයක්. ඒකෙන් තමයි මේක විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ කාරණේදී ඇත්තරම බරපතල ගැටලු තියෙනවා. අපි දැන් 120යි 130යි 140යි කවට අපි ළඟට ගෙනල්ලා දෙන්නත් ඕන ප්‍රමිතිගත මිල. ඒ වගේම අපි දැනට අරගෙන තියෙන්නේ 103ක් විතර. ඔබතුමා කිව්වා වගේ යම් කාලවල 109ක් 110ක් වගේ ගානවලට ඉතිහාසෙ ගිහිල්ලා තියෙනවා. අපි තාම 103-4 අතර ඉන්නේ වීඅලි මණ්ඩලයේ. මේ වෙනකොට මෙට්‍රික් ටොන් 130,000-220,000 අතර තියෙන ගණිමින් තියෙන නිසා මම මේ පරාසයක් කිව්වේ. ඒ අතර තමයි තියෙන්නේ. අපි මේකන්නේ ගන්න පටන් ගන්නකොට මෙට්‍රික් ටොන් 20,000කට ටිකක් අඩු වෙලා තිබ්බා. මොකද අපි සතොසමගින් කොටලා ගබඩා ඉස් කරලා සසොසාරා අලෙවි කරන ක්‍රියාවලියකුත් යන නිසා. ඔබතුමා කියපු ණය ප්‍රශ්නය ඇත්ත. ණය අරගෙන නොගෙවා තිබීම නිසා සුළු පරිමාණ මධ්‍ය පරිමාණ අය බ්ලැක් ලිස්ට් වෙලා තියෙනවා. මේකත් අපේ රටේ කාලයක් තිස්සේ එන ප්‍රශ්නයක්. හැම ආණ්ඩුවක්ම මුණ දෙනවා. ඒගොල්ලොත් මේක ක්‍රමයක් විදිහටත් දැන් පුරුද්දක් බවට පත් කරගෙන තියෙනවා. සංස්කෘතියක් වෙලා තියෙනවා. ණය අරගෙන ගෙවන්නේ. ඊළඟට ඊළඟ ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒවා පැත්තකට දාලා ආපහු ණය දෙන්න. ඒ නිසා ඒ පිළිබඳවත් අපි සුළුවා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සමග කතා කරා. මිලදී ගන්න අය ගැන කතා කරා වෙළෙන්දොත් එක්ක. ඒගොල්ලෝ ඔබතුමාගේ යෝජනාව තමයි කළේ. එතකොට මේ ඒගොල්ලොත් ඔය යෝජනාව තමයි කරන්නේ. ඒක අපි ඇත්තරම මේ වෙනකොට සාකච්ඡා කරමින් තිබෙනවා. ඒක කරන්න පුළුවන්ද කියලා. බොහෝ දුරට දැනට අපිට ලැබෙමින් තියෙන උත්තරය තමයි ඒක කරන්න බෑ කියලා. එතකොට හැබැයි මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒකෙන් තමයි ගොවීන්ගේ හඬ අවදි වෙලා තියෙන්නේ. මේක ඇත්තරම තාම අවසන් කරලා නැහැ හරිම උත්තරේ. අපි දැන් තිබුණු නරක තැනක ඉඳලා වීඅලි මණ්ඩලයත් ආරම්භ කරලා මිලදී ගැනීමත් ආරම්භ කරලා මේකට උත්තර හොයන්න පොරබදිමින් ඉන්නේ. ඉතින් ඒ කාලය තුල මේක අතරමැදි කාලයන් නිසා ඔය උද්ඝෝෂණ පැන නගින එක සාධාරණයි. ඒක වැරද්දක් නෑ. ගොවියන්ට ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. දේශපාලන හේතුන් මතත් සමහරු කරනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නේ තියෙන ඉඳනේ. ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. ඊළඟ කාරණේ අර මම පාර්ලිමේන්තුවේදී කියපු එක හෙක්ටර් කොබ්බෑ කඩුව එක ඒ වෙනකොට හෙක්ටර් කොබ්බෑ කඩුවකින් එහෙම එකක් ඇවිල්ලා තිබුණා. මම ඒක පොඩ්ඩක් වනලා තමයි කියනකොට කිව්වේ. සභාවට උනත් කිව්වේ එහෙම. නමුත් වීමිල තීරණය කරන්නේ හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පර්යේෂණ ආයතනය නෙමෙයි. ඒ ආයතනයි මම මේ ආයතන ගොඩක් කිව්වා. ඒ ආයතන සියල්ලම එකතු වෙලා සියලු දත්ත සලකලා බලලා තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි අපේ රටේ දත්ත පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. ඒකත් ඇත්ත. ඒවටත් අපි දැන් ක්‍රම හොයාගෙන වැඩ කරමින් යන්නේ. ඔබතුමාම දන්නවා 140ක් උපනිසල නැහැ. දැන් අපි බඳවා ගනිමින් ඉන්නවා. උපනිසල හරහා තමයි අපිට ගොඩක් දත් දෙන්නේ. එක උපනිස මහත්තයෙක් එයාගේ උපනිස වසමට අමතර 10ක් විතර බලනවා. එතකොට ඒගොල්ලන්ට මේක හරියට කරගන්නත් අමාරුයි. මේ වගේ දෝෂ සහිත තත්ත්වයන් තාම තියෙනවා. ඒවා නිවැරදි කිරීමට අදාළව ඇත්තටම වැඩසටහන් ගණනාවක යමින් තිබේ. මම හිතනවා උත්තරේ ප්‍රමාණවත් කියලා.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, අද විනාඩි 25ක් ගත්තා මන්ත්‍රීතුමා. ඔබතුමා
ගරු සභානායකතුමා.
ඔව්. 11යි 30 වෙනකක් කියලා එකක් නැහැ. ඕනම දෙයකට වෙලාවක් තිබෙනවා ගරු විපක්ෂනායකතුමා. ඔබතුමා ඇමතුමා වෙනම මුණ ගැහෙන්න. ගරු කථානායකතුමනි, අද දින ණයපත්‍රයේ විෂයාංක 1 ආණ්ඩුක්‍රම ව්‍යාස යටතේ තීරණය
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී ගරු සභානායකතුමනි.
හරි හරි හරි. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ඉස්සරහ නියෝග අටෙහි විධි විධානවල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? පූර්ව භාග 11:30 පාර්ලිමේන්තුවේ ඉස්සරහ නියෝග 8-5ක් ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණ විවාද කල්තබුණු ලැබූ ප්‍රශ්න සම්මතයට සභාව එකඟද?
හායි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.